ලීඩර් ඔපොසිෂන් නොට බයිනෝර මේ කරුණ ගැන ජගත් අපේ සමාජපාල නියෝජ්‍ය කතානායකතුමා පහදලා දෙනවා. He's going to explain. He's coming now. ඒක ඔය කරුණ ගැන උදේ කතා කළා. ඒක ඉදිරිපත් වෙනවා. ගරු ලීඩර් ඔපොසිෂන්. නෑ ඒක උදේ කිව්වා. ඒක ඔය කරුණ පහදලා දෙනවා දැන්. It's not a point of order. මේ කතා නියෝජ්‍ය කතානායකතුමා එන්න කියන්න. ඔව්. හරි. Honorable Leader of the Opposition.
He's not going behind you. Thank you, Mr. Speaker. I thought I would say a few words on this debate, sir. People have delivered a verdict, and in a democracy, the people's verdict must be respected. The Speaker, the person who moved the motion, Honorable Member who moved the motion, and the Honourable Member who seconded the motion have referred to various matters. I think, sir, I will primarily do a brief analysis of the results of the local authority elections held on 10th of February. And the Sri Lanka Pothujana Perumana polled 44.69% of the vote cast at the election. The United National Party polled 32.61%. The United People's Freedom Alliance polled 8.90%. The Sri Lanka Freedom Party polled 4.48%. If one was to add the percentage of the votes polled by the United National Party, the UPFA, and the Sri Lanka Freedom Party, those three parties put together polled 45.99%, 46% more almost. The Sri Lanka Pothujana Perumana polled 44.69%. That is 2% less than the other three parties put together. The People's Liberation Front, the JVP, polled 4.32%, and the Ilangai Tamilat Sikachi polled 4.07%. If one was to add the percentage of the votes polled by those two parties together with the percentage of votes polled by the United National Party, the UPFA, the Sri Lanka Freedom Party, the total would be 55.31%. So in other words, parties opposed to the Pothujana Perumana have polled 55.31%, and the Pothujana Perumana has polled only 44.69%. This is indisputable. President, former President Mahinda Rajapaksa, at the presidential election held in 2015, polled 47.58%. The vote he polled that in the presidential election in 2015, January, was more than the vote he polled now. There have been three elections in recent times. The presidential election in 2015, the parliamentary election in 2015, and the local authority election held this month. In none of these elections has President Rajapaksa been able to obtain more than 50%. His vote has always been below 50% at the presidential election, and the parliamentary election, and the local authority election. So there's nothing to get excited about. Elections are held, parties win, parties lose. Local authority elections have been held, and you have won. One doesn't dispute that fact. But the fact of the matter is that you have polled only 44% 44.69%, as opposed to 55.31% cast against you. So what is there to get excited about? Nothing at all. Parliament is not constituted on the basis of votes cast at a local authority election. Parliament is constituted, a president is elected on the basis of votes cast at a presidential election, at a parliament election held for that purpose, in keeping with the constitution and the laws of this country. The constitution, the laws of this country cannot be subverted by your claiming benefits under a local authority election to your advantage in the way you please. I want to make a few comments, Mr. Speaker, if you'll permit me, in regard to the nature of the propaganda that was carried on at this election. I don't want to say anything controversial, but I must refer to the fact that I was quite alarmed when very quite early in the campaign, former President Mahinda Rajapaksa, in the course of an election rally, said that sometimes the election could result in Tamil Eelam blooming after the election is over. So we have been, and the reason he said for that was there was a new constitution being framed which might result in that happening. So ever since the 13th Amendment was enacted in 1987-88, there have been continuous efforts on the parts of various presidents and various governments to improve the 13th Amendment in such a manner as to bring about a political resolution acceptable to all the citizens in this country. During President Prebhadasa's time, there were the Mangala Munasinghe Senate Committee proposals, which made recommendations that went far beyond the 13th Amendment. During President Chandika Bandaranaike Kumaratunga's time, there were the 2000 constitutional proposals brought to Parliament by notice of person that Professor G.L. Pierce, which went far beyond the 13th Amendment and contained various new features in that proposed constitution that was brought in the bill to Parliament. Then after President Mahinda Rajapaksa assumed office, if you will recall his speech that he made at the initial meeting, the inaugural meeting of the APRC, the Experts Committee, he talked of maximum possible devolution. He appointed the Experts Committee that came up with the reports. There was the Professor Thitsavithana Committee, which came up with their own report, which took the constitutional proposals much beyond the 13th Amendment. And that was the position. We have, after the assumption of office of this parliament was resolved, was evolved into a constitutional assembly as per a resolution adopted unanimously in this parliament, with all the joint opposition members being supportive of that resolution. None of you opposed it. There was a steering committee appointed. You participated in the proceedings of the steering committee. None of you opposed it. None of you talked of Eelam in this parliament. None of you talked of Eelam at the steering committee. You accepted it. You went along with the process. Suddenly, Mr. Mahinda Rajapaksa says the Eelam is likely to bloom after the local authority elections if the people are not careful. I have information, sir, that this message was propagated amongst innocent single people in this country. They were told, this is a referendum for Eelam. If you vote for the government, if you vote for the UNP, it will result in Eelam being created. So don't vote for them. Vote for the Lotus Bud.
Hello.
I'm told, sir, that particularly this propaganda was very virulently carried out in all the temples, in all the villages, in the Sinhala South. This, I think, is unfortunate, sir. I want to put on record that my party, at the direction, in our manifesto, talked of a political solution within the framework of an undivided, indivisible, single country. There was no campaign carried on anywhere in the North and the East which talked of division of the country. We only talked of a solution that is acceptable to our people, that is reasonable, substantial power sharing within the framework of a united, undivided, indivisible, single country. That was the propaganda we carried out in all our areas. And when we did that, how dare President Rajapaksa say that Elam could bloom after the election? This is not merely deception of the people in the South, innocent Sinhala people in the South, but it's a deception of everyone, including himself. I would like to say, sir, that I would like to put this on record, because I want everybody in this country to know that it is malicious, vicious, fallacious, false propaganda on the part of President Mahinda Rajapaksa and the Pothujana Party. And if you persist in this agenda, I want to tell you, Elam will bloom, not on account of us, on account of your lotus bud. Your lotus bud will bloom into an Elam. That's what will happen. Therefore, please, they resist your temptation to achieve cheap political gain by carrying on such false propaganda. Thank you, sir.
Honorable Garu Tilanga Sumajapala Mattuma, Pahajiri Kirima.
Garu Katanayakatumani, Mama Udayasana Parliament, Ito Antivelave, Namasadhan Karaki Unisa. Ie Ratri Nikutkarnala, the Nivedanak, Maging Madin Prakashak Esua. A Prakashane Satya. A Prakashane QA. Jatika Raje Haulkar Pakshakman Exa Jantanda Sandane. Jatika Rajak Hedua. Abjanatumaging Avasrayak Patua. Ehingivat in the Puluand. Ega Avastava Ilue. Pakshak Kedita Sinakandas Pakshat. Exa Jantanda Sandaneat. Deshapal Navashin Darna Mate Mata. ඒවත් වීමට අවසරයක් ඉල්ලුවා ඔහු අපේ පක්ෂයේ සභාපතියයි ඒ ස්ථාවරයේ මත ජනාධිපතිතුමා අපට කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම පාර්ලිමේන්තුවේ 2015 සැප්තැම්බර් 3 වෙනි දින ප්‍රකාශ කරපු එම ජාතික රජයෙන් ඉවත් වීමත් සමග මේ රටේ මේ රජයේ ස්ථාවරභාවයටත් රටේ ස්ථාවරභාවයටත් යම්කිසි විදියේ බලපෑමක් ඇති වෙන්න පුළුවන්. එම නිසා එයට නීතිමය උපදෙස් ලබා ගත යුතුයි කියලා. නිසා එතුමා නීතිපතිතුමා එක්ක සාකච්ඡා කරලා එවැනි අවස්ථාවක් ඇති වුණොත් ක්‍රියාත්මක වෙන දේ ගැන සඳහනක් කරන්න කියලා කිව්වා. ඒ වෙලාවේ නීතිපතිතුමාගේ උපදෙස වූයේ ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන මත මෙවැනි අවස්ථාවක් ගැන පැහැදිලි කිරීමක් කිරීමට අමාරුයි ජාතික රජයක් නොවන අවස්ථාව ජාතික රජා පවත්වලා ඒ නොවන අවස්ථාවකට පැමිණියොත් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් නීතිපතිතුමාට කරන්න බැහැ කියලා. ඒ නිසා නීතිපතිතුමා ගරු ජනාධිපතිතුමාට කියා සිටියා කියලා සුප්‍රීම උසාවියෙන් මේ පිළිබඳව මත විමසුමක් කිරීමේ හැකියාව තින්නේ අතිගරු ජනාධිපතිතුමාට පමණයි. ඒ අනුව නීතිපතිතුමාට ජනාධිපතිතුමාට සුප්‍රීම උසාවියෙන් මේ ගැන දැනුවත් කරන්න. ඒ පිළිබඳව අපේ පක්ෂෙත් ශ්‍රී ලංකා දහස් පක්ෂෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඊයේ රාත්‍රියේ තත්ත්වය දුන්නේ ඒකයි. අද දවල් මේ පිළිබඳව නැවතත් සියලුම පාර්ලිමේන්තු නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රජයේ පත් ඉන්න අය සියලු දෙනා කැඳවලා සාකච්ඡා කර. ජනාධිපතිතුමාගේ ඉල්ලීම තිබුණේ සුප්‍රීම උසාවියේ මේ ගැන දැනුවත් කරනකම් මේ රටෙත් රජයේත් ස්ථාවර භාවය පවත්වාගෙන යන්නත් ඒ වගේම රජයේ වර්තමාන තත්ත්වය දවස් කිහිපයක් යනකම් ඔහු දැනුවත් කරනකම් පවත්වාගෙන යෑම. ඒ නිසා ඊරෑක් ඒ කියපු ප්‍රකාශයේ සත්‍යතාවයත් අද වෙනකොට ඒ සාකච්ඡාව ඉදිරියට ගිය බවත් එහි නිසා මම මගේ නමින් ගිය ඒ SMS වල පණිවුඩය සනාථ කරනවා. ඒ වගේම අද සාකච්ඡාවෙන් පසු සියලුම මැති අමතරුන් මම හිතන විදිහට අද පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කවුරුත් නියෝජනය කරලා තිබුණේ නැහැ. ඒකට හේතු වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තුවේ රජයේ පාර්ශ්වයත් එක්ක ඉන්න සියලු මන්ත්‍රීන් එක කණ්ඩායමක් හැටියට කටයුතු කරමින් ඉදිරියට යන්න කියලා උපදෙස් දෙති. ඉතින් මට කියන්න තියෙන්නේ එච්චරයි. ඒ පිළිබඳව ගරු කතානායකතුමනි, ඔබතුමා ගිය සතියේ පුරාම රටේ දේශපාලනයත් එවැගේම පාර්ලිමේන්තු කටයුතු වලත් ස්ථාවර භාවය තත්ත්වයට යෑමට දරපු උත්සාහය ගැන මම දන්නවා. ඒ නිසා මම ඊට වඩා මේ ගැන සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ.
හොඳයි, බොහොම ස්තුතියි. ඊළඟට ගරු නලින් බණ්ඩාර ජයමා මැතිතුමා විනාඩි 7ක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි. මම හිතන්නේ මැතිවරණය ගැන කතා කරනකොට වචන කිහිපයක් කතා කරන්න ලැබීම සතුටු වෙනවා. මොකද මේ මැතිවරණය අපි කවුරුත් දන්නවා රටේම එකවර තිබුණු පළාත් පාලන මැතිවරණය. මේ පළාත් පාලන මැතිවරණයේදී අපි දැක්කා සමහර දේශපාලන පක්ෂ මේක ජනමත විචාරණයක් බවට නැත්නම් ආණ්ඩුවට විරෝධය පාලන මැතිවරණයක් බවට පත් කරගත්තා. ඉතින් පළාත් පාලන මැතිවරණයක් නම් මේ පළාත් පාලන මැතිවරණය අපි සූදානම් පරාජය බාරගන්න බහුතරයක් පළාත් පාලන ආයතන පොහොට්ටුව ලකුණ යටතේ ජයග්‍රහණය කළා තියෙනවා. හැබැයි මේක ජනමත විචාරණයක් නම් හොඳට මතක තියාගන්න, මේ ජනමත විචාරණයේදී ජනමත විචාරණයක ජයග්‍රහණය සඳහා 50%ක් ඉක්ම වූ මැතිවරණ ප්‍රතිඵලයක් අවශ්‍යයි. එහෙනම් මේක ජනමත විචාරණයක් කියලා කියන හාදෙයින්ට මම කියන්න කැමතියි, මේක ජනමත විචාරණයක් කරගත්තු අයට අත් වෙලා තියෙන පරාජයක්. මොකද 40% ගණක් කරන් ජනමත විචාරණයක් දිනන්න බෑ. එහෙනම් අපි පළාත් පාලන මැතිවරණයේ පරාජය බාර ගන්නවා. එහෙනම් මේක ජනමත විචාරණයක් විදියට කටයුතු කරපු අයට අපි කියනවා එයාට ජනමත විචාරණයේ පරාජය බාර ගන්න කියන කාරණේ. මේකයි ඇත්ත. අද මේ රට තුල මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ආණ්ඩු පෙරලන සමහර සූදානම් වෙනවා. දැන් මේකේ හොඳම විහිළුව තමයි ඊයේ පෙරේදා ජනාධිපතිතුමා කට්ටියට කිව්වා ආණ්ඩු හදන්න එන්න, ඉංජු 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 කියලා කිව්වා. කට්ටිය නැට්ට වනාගෙන ආව ඉක්මනට ආණ්ඩු හදාගන්න. මොකද මේගොල්ලන්ට ඕන මේ ආණ්ඩුවක් හදලා තමන්ගේ ෆයිල් ටික අයින් කරගන්න. හැබැයි අද නැට්ට වනාගෙන ආපු අයට නැට්ට පස්සපැත්තක අහගන්න වෙලා තියෙනවා. ජනාධිපතිතුමා මේගොල්ලෝ හොඳ කඩේ ඇරියා. ජනාධිපතිතුමාත් බැලුවා මොකද්ද මේගොල්ලෝ මේ මොනාට දෙන්නේ කියලා. අනේ බොහොම උනන්දුවෙන් හිටියා අපේ කට්ටිය ආණ්ඩුවක් හදන්න. අද මේගොල්ලෝ හත් පොලේ ගාගෙන ඉන්නවා, ආණ්ඩුත් නැහැ මුකුත් නැහැ. අපේ මේ ඇමතිකම් ගන්න බලන් හිටපු අය සමහරු නම් කිව්වා ඇමතිකම් ගන්න නැහැ, විපක්ෂටලා මේ ස්වාධීන ආණ්ඩුවට උදව් කරනවා කියලා. ඉතින් ඒක නිසා ජනාධිපතිතුමා දුන්නු ලණුව නම් කෑවා කියන කතාව අපිට කියන්න වෙනවා පොහොට්ටු පක්ෂේ කට්ටියට. ඒ වගේම මේගොල්ලන්ගේ ඉලක්කය මොකද්ද කියලා අපිට පැහැදිලි. මේගොල්ලෝ දේශපාලනිකව නම් මේගොල්ලන්ට මේ වෙලාවේ ආණ්ඩුවට එන්න අවශ්‍යතාවයක් නැහැ. දේශපාලනිකව නම් මේක දේශපාලනේ තේරෙන්නේ ඕන කෙනෙකුට තේරෙනවා. මොකද තව අවුරුදු එකමාරකින් දෙදකකින් ජනාධිපතිවරණ එනවා. එහෙනම් දේශපාලනිකව මේ පළාත් පාලන ආයතනයේ ජයග්‍රහණෙත් එක්ක ඒගොල්ලෝ ඉස්සරහට යනවා මිසක් ආණ්ඩුවකට එකතු වෙන්න උවමනාවක් නැහැ. හැබැයි අපිට පැහැදිලිවම පේනවා මේගොල්ලන්ට ආණ්ඩුවකට එකතු වීමේ අවශ්‍යතාවය තියෙන්නේ දේශපාලනිකව නෙමෙයි, තමන් වටා තියෙන විශාල නඩු ලිපි ප්‍රමාණයක් තියෙනවා. ගොනුවෙච්චි වැරදි තියෙනවා. ක්‍රියාත්මක වෙන නඩු තියෙනවා. මේ වටේක හංග ගන්න මේගොල්ලෝ උපායක් විදිහට භාවිතා කරන්න උත්සාහ කරා ගරු කතානායක තෙමුනි මේ මැතිවරණ ප්‍රතිඵලයත් එක්ක ගරු ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හදන්න. මේකයි ඇත්ත. මේකයි ජනතාව තේරුම් ගන්න ඕනේ. දැන් මේට ඉස්සෙල්ලා කතා කරපු විමල් වීරවංශ ඇමතිතුමා කිව්වා එතුමාට විරුද්ධව මුකුත් නැහැ, පුළුවන් නම් ඔප්පු කරන්න කියලා. මේ බරපතල වංචා දූෂණ පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මං ගාව තියෙනවා. මං මේ විමල් වීරස මහත්තයට ඇහෙන පේන මානේ ඉන්නවනම් එන්න කියනවා. මෙන්න තියෙනවා බඩු. දැන් රාජිත අමතුතුමාට කිව්වා පුළුවන් නම් ඔප්පු කරන්න කියලා. ඔප්පු කරන්න මෙන්න මං ගාව තියෙන සාක්කි. ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස සහ පොදු පාසුකම් අමාත්‍යාංශය යටතේ තිබූ නිවාස ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු කඩා සාප්පු සහ මාල් නිවාස 2012 දේපල කළමනාකරණ චක්‍රලේඛන විදුලියට පටහැනිව ලාභාදීව සහ එකී අමාත්‍යාංශය යටතේ තිබූ ආයතනවල සේව කරලාද නිලධාරින්වත නීත්‍යානුකූල ක්‍රමවේදයකින් බැහැරව පොලිස් නිලධාරීන් ආරක්ෂාව ලබා දීම. මේකේ වගේ උත්තර කටුව විදිහට දෙන අංක එක විවල් විරංශ. අනාවරණ වූ වැරදි විමල් විරස මහත්තයට විරුද්ධ අනාවරණ වූ වැරද්ද මෙන්න තියෙනවා. 2010 මැයි මාස සිට 2015 1-9 දින දක්වා ඉංජිනේරු ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු වාසුකම් අමාත්‍යාංශයේ විශේෂ භාර අමාත්‍යාංශ ලෙස සිටිමින් අමාත්‍යාංශය යටතේ තිබු නිවාස සංවර්ධ අධිකාරිය සතු කඩසාප්පු වන මාලිගාවත නිවාස යෝජනා ක්‍රමයේ E1 ඇල ඉරක් G1 අනුසා නිරෝෂණී නානාකාර දේවල මහල් නිවාස යෝජනා ක්‍රමයේ C2 හේවාසම් මදුරාචිල පද්මිනි C3 ඊශ්වර ගුණවති C4 ලලිත් පුෂ්පකුමාර ඩයස් ප්‍රදේශ F ඇල ඉරක් G ඇල ඉරක් 13 ලියනාරච්චි ඉන්ද්‍රාණි මෙන්න මේ අයට රුපියල් අයිති කඩසාප්පු අවභාවිතා කරලා ගැන අඩු
තව විනාඩි තුනක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. විනාඩි තුනක්
36,85,000 අලාභයක් රජයට කරලා දිනවා. 1,36,00,000 අලාභ 36,85,000 අලාභයක්. මේකේ ගරු කථානායකතු වෙන එකතනක තියෙනවා 170,000 කරන කඩසාප්පුවක් 105,000 ආසන්න මුදලානකට දීලා තිනවා. මේකට හේතුව විදිහට දක්වලා තියෙන්නේ වඳ කළ නොහැකි කෘමීන් විශේෂයක් ඉන්න නිසා අඩුවට දෙනවා කියලා. වඳ කළ නොහැකි කෘමීන් 170,000 කඩේ දෙනවා 105,000 වඳ කළ නොහැකි කෘමීන් විශේෂයක් ඉන්නවා කියලා. මේ කෘමියක් ඉදන් 105,000 දුන්නා නම් කැරපොත්තෙක් මීයක් කැමිටියන මේක 100,000 ගන්න තිබුණා. ඉතින් ඒ වගේ කම්බ හොරු තමයි දැන් මේ උඩ පැන පැන තප්පුලන්නේ මේ ජයග්‍රහණෙත් එක්ක වෙන මොකුත් නෙමේ. මේ ජයග්‍රහණය භාවිතා කරන්න හදන මේ ලිපිගනු මේ බරපතල මේ ඉන්න අපේ ඇමතිතුමා මෙතුමා සාක්ෂි මේවට නැත්තන් නෑ කියයි. මේවට තප්පුලන්නේ මේ ලිපිගනු හංග ගන්න. මොකද මේ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මම කියන්නේ බොරුවක් නෙමේ මඩ ගන්නව නෙමේ. මේ ලිපිගනු යටගස්ස ගන්න තමයි මේ ජයග්‍රහණය භාවිතා කරන්න හදන්නේ. අපි සූදානම්. අපි කියනවා පැහැදිලිවම ජනතාව අපිට දුන්නු වරමක් තමයි මේ අවුරුදු එකහමාරක් දෙකක් තියදී දුන්නු කහ එළිය රතු එළිය. මොකද අපිට හැදෙන්න කල් තියෙනවා. අපිට හැදෙන්න ඕන තරම් කල් තියෙනවා. මොකද අපේ අඩුපාඩු වුණා. මොකද ජනතාව ඉල්ලුවේ යහපාලනේ නෙමෙයි. කණ්ඩ බොණ්ඩ. අපි දුන්නා යහපාලනේ.
තව මිනිත්තුකින් අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා 1 මිනිත්තු.
එතකොට අපි ඉල්ලපු දේ නෙමෙයි දුන්නේ ජනතාවට. දැන් ජනතාව රතුපස්සල වෙඩි තියන් මිනිස්සු ගිහිල්ලා බෝට්ටට දැන් දුන්නා. අපි ඉල්ලපු දේ දුන්නේ නැහැ. එහෙනම් අපි සූදානම් මේ අවුරුද්දේක ජනතාව ඉල්ලන දේ දෙන්න. එනිසා අපි ජනතාවට ස්තුතිවන්ත වෙනවා අපිට දුන්නු වරමට. මොකද අපි 2019 අග තියෙන ජනාධිපතිවරණයට යන්න අවශ්‍ය පාර කපා ගන්න පුළුවන්. මේ මැතිවරණ ප්‍රතිපලය ජනාධිපතිවරණයකට පරිවර්තනය කරුවොත් ජයග්‍රහණේ තියෙන්නේ පොහොට්ටුවට නෙමෙයි අනිත් පැත්තෙන් ඉන්න අපේක්ෂකයාට. එහෙනම් ඒ අපේක්ෂකයා සූදානම් කරලා අපි සූදානම් මේ මැතිවරණ ජයග්‍රහණය කරා යන්න. එනිසා අපිට හොඳ අවස්ථාවක් දීලා තියෙනවා ගරු කථානායකතුනි. හොඳ අවස්ථාවක්. ඒ අවස්ථාව තමයි අපිට මේ අවස්ථාවේ කරපු වැරදි තේරුම් කරගෙන ගිය මාර්ගය අවබෝධ කරගෙන හරි මාර්ගයට යන්න කියලා. එනිසා අපි දැක්කා සම්බන්ධන් මැතිතුමා කියනවා මේ මැතිවරණය භාවිතා කරේ කොහොමද කියන එක. ජාතිවාදයේ වැපරුවා.
අවසාන කරන්න ගරු මන්ත්‍රීතුමා.
මට අවසාන විනාඩි දෙන්න කතානක තුනේ. ජාතිවාදයේ වැපරුවා. ජාතිවාදයේ වැපරලා තමයි ගංගානේ ගිහිල්ලා ඡන්ද ගත්තේ. නැතුව ගමේ පාලම බෝක්කු හදනවා ගැන කතා කරලා නෙමෙයි ඡන්ද ගත්තේ. එනිසා අපි ගරු කරනවා අපේ සම්බන්ධන් මැතිතුමාට. එතුමා කිව්වා ඒකේ රටක් තුල එතුමාල කටයුතු කරන්න සූදානම් කියලා. ඒක කියද්දි මේක දිගින් දිගටම
හොඳයි ගරු වංශීතුම යන අවසාන
ජාතිවාදී වපුරවට අපි කියනවා 2020 ජනාධිපතිවරණදී මුළු රටේම අය ඒකට උත්තරේ දෙයි. ඔබතුමාට බොහොම
ස්තුතියි ගරු මන්ත්‍රීතුම. ඊළඟ ගරු අරුණ කුමාර දිසානායක මහත්මයා විනාඩි 15ක් තියෙනවා.
ගරු කථානායකතුන් අවශ්‍ය වුණත් අපේ ඩග්ලස් මන්ත්‍රීතුමත් නැහැ අවශ්‍ය වුණා. විශේෂයෙන්ම දිනේෂ් කුණවර්ධන ගරු මන්ත්‍රීතුමා විසින් අධ්‍යතන ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති දෙවැන්ත දේශපාලන අර්බුදය නිසාවෙන් රට අරාජක තත්ත්වයට පත් වී ඇති බැවින් ඒ හා සම්බන්ධිතව මෙම ගරු සභාවේ විවාදයක් පවත්වන්න ඕන කියලා තමයි ආවේ. ඒ කියන්නේ මේ මොහොතේ රටේ මතුවී තිබෙන අරාජක තත්ත්වය පිළිබඳව දෙවැන්ත දේශපාලන අර්බුදයක් තිබෙනවා. මේ අර්බුදය පිළිබඳව අද අපේ පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්විය යුතුයි කියලා තමයි මේ හදිසි විවාදයක් පවත්වන තීරණය කරේ. දැන් අපි දැක්කා මේ විවාදය තුළ විවිධ අර්ථකථන ඇඟෙමින් තිබෙනවා. ඒ කියන්නේ එක් අයෙක් උත්සාහ කරමින් තිබෙනවා මේ මැතිවරණය ජනමත විචාරණයක් ලෙස අර්ථකථනය කරන්න. ගරු කථානායකතුමනි මේ මැතිවරණය ජනමත විචාරණයක් ලෙස අර්ථකථනය කරනවා නම් ජනමත විචාරණයක පැහැදිලි වෙන්නේ කඳවුරු දෙකයි. එතකොට ජනමත විචාරණයක් ඇයි කියලා මේක ප්‍රකාශ කරන්න කරපු කඳවුර බැලුවොත් එවැනි කඳවුරක් එහෙනම් ජනමත විචාරණයකදී ෆේල් වී තිබෙනවා. මොකද ජනමත විචාරණදි කරු කතානායකතුමනි ඔවුද නැද්ද කියලා අහන්න හාද බෑද කියලා අහන්න කඳවුරු දෙකයි තිබෙන්නේ එනිසා මේ ජනමත විචාරණ ලෙස කවුරු හරි අර්ථකථනය කරන්න හදනවා නම් ජනමත විචාරණය කියයි කියන කණ්ඩායම පරාජයට පත් වී තිබෙනවා එනිසා අපි කිසිසේත්ම මෙම් මැතිවරණය ජනමත විචාරණයක් ලෙස සලකන්නේ නැහැ මේ මැතිවරණය ජනමත විචාරණයක් ලෙස සැලකීමම තමයි ආණ්ඩුවට වාසගත තත්වයක් නිර්මාණය කරන්නේ එනිසා ඔවුන්ට අර්ථකථනය කරන්න පුළුවන්කම තිබෙනවා ආණ්ඩු පාර්ශ්ව නියෝජනය කරන කණ්ඩායම් දෙක එකතු වුණාට පසුව ඔවුන්ගේ ඡන්ද ප්‍රමාණය වැඩි නිසා ජනමත විචාරණයක් නම් ඔවුන් ජයග්‍රහණ කොට තිබෙන බව මේ ජනමත විචාරණයක් නෙවෙයි මේ 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 මැතිවරණයට එක් එක් දේශපාලන ධාරාවන් තම තමන්ගේ දේශපාලන මතයන් එක්ක ඉදිරිපත් වුණා එක් දේශපාලන ධාරාවක් ආණ්ඩුව පවත්වාගෙන යාම වෙනුවෙන් මේ බලය දෙන්න ඕන ආණ්ඩුවටමයි ආණ්ඩුව ආණ්ඩුව තමයි රට පාලනය කරන්නේ රට පාලනය කරා වගේම ගම පාලනය කරන රට හදන්නත් දෙන්න කියන එක දේශපාලන ධාරාව. තව දේශපාලන ධාරාවක් තිබෙනවා මේ ආණ්ඩුව අනුගමනය කරපු තිබුණු ක්‍රියාමාර්ග කිසිසේත්ම සාධනීය නැහැ වැරදි අපි කරපු දේවල් තමයි හරි ඒ නිසා නැවත මේ පාලනයන් අපිට ලබා දෙන්න කියන දේශපාලන ධාරාව. ඒ වගේම අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඉදිරිපත් වුණා නැහැ ඕගොල්ලෝ කණ්ඩායම් ඉදිරිපත් කරපු ඕගොල්ලෝ අවුරුදු 70ක් රට පාලනය කරලා තිබෙනවා මේ පළාත් පාලන ආයතන ඕගොල්ලෝ ආණ්ඩුව තිබිදිත් පළාත් පාලන ආයතන පාලනය කරලා තිබෙනවා මේ පළාත් පාලන ආයතන දීර්ඝ කාලයක් ඕගොල්ලෝ පාලනය කරේ ඒ නිසා ඔබ අසමත් අපට දෙන්න කියලා ආරාධනය අපි කරා මම හිතනවා දෙමළ ජාතික සන්ධානයේ උතුරේ දේශපාලන කේන්ද්‍ර කරගෙන ඔවුන් දේශපාලන ධාරාවක් හැටියට කටයුතු කරා ඒ නිසා මේ මැතිවරණේ ප්‍රතිඵල පෙන්නුම් කරලා තිබෙන්නේ එක් එක් දේශපාලන උවමනාවන් ලෙස පෙළ ගැහුණු දේශපාලන ධාරාවන් එහෙම නැතුව මේ කොටස් දෙකකට බෙදීව මම හිතනවා ආණ්ඩුව පැත්තෙන් උත්සාහ කරමින් තිබෙන මේ කොටස් දෙකකට බෙදන්න අනිත් පාර්ශ්වත් උත්සාහ කරමින් තිබෙන මේ කොටස් දෙකකට බෙදන්න මේ කිසිසේත්ම කොටස් දෙකකට බෙදා මේ සංඛ්‍යා දේකන විග්‍රහ කිරීම වැරදි එහෙමනම් එක් එක් දේශපාලන ධාරාවන් ගත්තොත් විශේෂයෙන්ම මේ පළාත් පාලන ආයතනවල මැතිවරණ ඉතිහාසයෙන් බලලා බැලුවොත් අපි දන්නවා පළාත් පාලන මැතිවරණ වැඩි විභවයක් වැඩි ඉඩක් වැඩි අවස්ථාවක් තිබෙන ජයග්‍රහණය කරන්න ආණ්ඩුවට ඒ ආණ්ඩුවට තියෙන ජයග්‍රහණය කරන්න වෙන මුකුත් නිසා නෙවෙයි තමන්ගේ තිබෙන ආණ්ඩු බලය තමන්ට හිතකර තත්වයක් නිර්මාණය කරනවා මේ පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරන්න. හැබැයි ඒ වාසිසහගත දේශපාලනය හා සංසන්දනය කරලා බලනකොට ආණ්ඩු පාර්ශ්ව නියෝජනය කරන කණ්ඩායම්වල විශාල පසුබැසීමකට භාජනය වී තිබෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වයක් වූ එක්සත් ජාතික පක්ෂයේ මම හිතනවා මෑත කාලයේ තනි පක්ෂයක් ලෙස ලබා ගන්නා ලද ඉතාමත් මේ පළාත් පාලන මැතිවරණ සංසන්දනය කරලා බැලුවත් මෑත ඉතිහාසයේ මැතිවරණ කීපයක් සංසන්දනය කරලා බැලුවත් බරපතලම කඩාවැටීමකට ලක් වී තිබෙනවා. ඒ කිසිසේත්ම සැඟවිය යුතු කරුණක් නොවේ. ඒ වගේම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඔවුන් දීර්ඝ ඉතිහාසයක් තියෙන පක්ෂය. ඔවුන් පක්ෂ ජනාධිපති ධූරය හොවන ආණ්ඩුවේ යම් පංගුවක් නියෝජනය කරමින් තිබුණා. ඒ පංගුවත් ජනාධිපති ධූරයත් අතේ තියාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මැතිවරණ ව්‍යාපාරයට අවතීර්ණ වුණා. හැබැයි මොකද්ද සිදු වී තිබෙන්නේ? ඒ මැතිවරණ ව්‍යාපාරය තුල කිව්වා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඩාලිපාරේ නෙවෙයි වෙන තැනක තියෙන බව මේ මැතිවරණ ව්‍යාපාරයෙන් ඔප්පු කරලා තිබෙනවා. ඒ අපි පිළිගත යුතු කරුණු. ඒ වගේම දේශපාලන ව්‍යාපාරයකට අපේ පැත්තෙන් බැලුවොත් අපි අපේක්ෂා කරපු ප්‍රතිඵලයක් තිබුණා. නමුත් ඒ අපේක්ෂා කරන ලද ප්‍රතිඵලය අපට අත්පත් වී නැහැ. නමුත් මෑත කාලේ, ඒ කියන්නේ 2006න් පසුව අපි ලබා ගන්න ලද වැඩිම ඡන්ද ප්‍රතිශත සහ වැඩිම ඡන්ද ප්‍රමාණය ලබාගෙන තිබෙනවා. නමුත් ඒ අපේක්ෂා කරන ලද ප්‍රතිඵලය නෙවෙයි. මම හිතනවා උතුරු පළාතේ මැතිවරණ ප්‍රතිඵල දිහා බැලුවත් අපි විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානය උත්සාහයක් දරමින් තිබුණා යම් දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනාවක් සඳහා. ඒ යෝජනාවත් එක්ක ඊට එරෙහිව යම් කඳවුරක් උතුරේ ගොඩනැගීමෙන් තිබුණා. දැන් අපිට ඉතා මේ මැතිවරණ ප්‍රතිඵලවල යම් ප්‍රමාණයකට පැහැදිලි කරමින් තිබෙනවා ඒ කඳවුරත් යම් ප්‍රමාණයකට ශක්තිමත් වෙමින් තිබෙන බව. එනිසා මේ මැතිවරණේ උතුරේ ඇති වී තිබෙන දේශපාලන ප්‍රතිඵලයේදීත් අපේ රට ජනතාව බලය යුතු තිබෙනවා. එනිසා තවත් අන්ත ජාතිවාදී කණ්ඩායම් මතට උතුරේ දේශපාලන මතය ගලාගෙන යාමේ අනතුරක් මෙම මැතිවරණ ප්‍රතිඵලවලින් පෙන්눔 කරමින් තිබෙනවා. එනිසා මේ මැතිවරණ ප්‍රතිඵල හැම දේශපාලන ව්‍යාපාරයක නැවත තමන්ගේ භූමිකාව තමන්ගේ කාර්යභාරය ලෙස හැරී බලන්න බල කරන මැතිවරණ ප්‍රතිඵලය. අපි පිළිගන්න ඕන අපි හැම දෙනාටම බල කරමින් තිබෙන මේ ප්‍රතිඵලයෙන් නැවත තමන්ගේ දේශපාලන භූමිකාව සහ තමන්ගේ දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව හැරී බලන්න. එහිදී මේ මැතිවරණයෙන් පස්සේ අරාජකත්වයක් නිර්මාණය වෙන්නේ මොකක් නිසාද? ඒ කිසියෙත්ම මැතිවරණ ප්‍රතිඵලයත් එක්ක සම්බන්ධතාවයක් නොවේ කියලා මම විශ්වාස කරනවා.
හැබැයි මැතිවරණ ප්‍රති ඒ කියන්නේ මැතිවරණේ සංඛ්‍යා දත්ත මත නෙවෙයි මේ ප්‍රශ්නේ පැන නැගුණේ දේශපාලන ගැටුමක් තිබුණා. එය මැතිවරණ ව්‍යාපාරය තුලත් අපි දැක්කයි දේශපාලන ගැටුම. ඒ දේශපාලන ගැටුම තමයි ආණ්ඩුව ඉතා නිශ්චිත ලෙස කණ්ඩායම් දෙකක් ලෙස තමයි මැතිවරණ ව්‍යාපාරයේ නිරත වුණත් මැතිවරණ ව්‍යාපාරයේදී කණ්ඩායම් දෙකක් ලෙස තමයි කටයුතු කරේ. ඒ නිසා ඒ ගැටුම කොච්චර තීව්‍ර වුණාද කියනවා නම් මැතිවරණයෙන් පසුව එකට ඉඳීමට බැරි තත්ත්වයක් නිර්මාණය වුණා. ඇයි එහෙම වුනේ? ඇයි මැතිවරණ ව්‍යාපාරය ඇතුළේ කණ්ඩායම් දෙකක් සැ බෙදීම දක්වා වූ දේශපාලනක් වර්ධනය වෙන්නේ මොකක් නිසාද? ඒ අන් කවරක්වත් නිසා නෙවෙයි ගරු කතානායකතුමනි. 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මේ රටේ ජනතාව විශාල ජනවරමක් දුන්නා මේ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට. කවුරු වර හිතුවා නම් මේ වෙලාවේදී මම හිතනවා හිතුවා කියලා ජනාධිපතිවරයාගේ පැත්තෙන් කල්පනා කරා. එය ඔහුට ලැබුණු අනගි භවනීය බලයක්. එනිසා ඔහුට ලබා දී මූලික බලය වන අවුරුදු 5ක් ඇතුළු ජනාධිපති ධූරය අහෝසි කරන වෙනුවට නැවත වතාවක් වාඩි වෙන්න පුළුවන් ද කියන දේශපාලන සිටියම වෙලන්ට පටන් ගත්තා. ඒක ඇත්ත. ඒ වගේම තමයි අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඔහු විධායක ජනාධිපති ධූරයට අගමැති ධූරය දරලා තිබුණාට ඔහු විධායක ජනාධිපති ධූරයට අමාත්‍ය ධූරය දරලා තිබුණාට ඔහුගේ මුළු දේශපාලන ඉතිහාසෙම ඔහුට විධායක පුටුවේ වාඩි වෙන්න බැරි වෙලා තියෙනවා. හැබැයි ජනවාරි මාසේ 8 වෙනිදා ප්‍රතිපලෙන් පස්සේ ඔහු සැලසුම් හැදුවා නැවතත් ඔහුට මේ විධායක පුටුවේ වාඩි වෙන්න පුළුවන් කියලා. මේක ඇත්ත. හැබැයි ජනවාරි මාසේ 8 වෙනිදා ප්‍රතිපල කවර ආකාර ප්‍රතිපලයක්ද? ඒක මෛත්‍රීපාල සිරිසේන මහත්මගේ හාස්කමක් වූ රනිල් වික්‍රමසිංහ මහත්මගේ මහා දැවැන්ත ප්‍රතිරූපයක් ලැබිච්ච ප්‍රතිපලයක් නෙවෙයි. වර්ධනය වෙමින් ආපු පැවති පාලනයට තිබුණු විරෝධය විසින් තමයි ඒ ප්‍රතිපල නිර්මාණය වුණේ. ඒ නිසා දෙදෙනාම අසමත් වුණා. ඒ ප්‍රතිපලයේ පිටුපස තිබුණු සැබෑ ජනවරම ඒ ප්‍රතිපලයේ පිටුපස තිබුණු සැබෑ ජනතාවගේ උවමනාවන් දෙදෙනාම අමතක කරා. දෙදෙනාම පහුගිය අවුරුදු 3ේම දෙදෙනාට හොරෙන් හොරගවුල් අහුලමින් කටයුතු කරා. මොහුද මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කල්පනා කරා ඔහු ඊළඟ පුටුවේ වාඩි වෙන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා කල්පනා කරනවා ඊළඟ ජනාධිපති ඡන්දෙදී ඔහු ජනාධිපති පුටුවේ වාඩි වෙන්න. එනිසා මේ අවුරුදු 3ම දියත් උනේ මේ දෙදෙනාම එළමෙන ජනාධිපතිවරණයකදී යලි පුටුවේ වාඩි වීම සඳහා කරන දේශපාලන දාදු කෙලියක් අවුරුදු 3 ඇතුළත කටයුතු කරා. ඒ කටයුතු කිරීම විසින් මොකද වුනේ? ගරු සභා කතානායකතුමනි, ඒ කටයුතු කිරීමම තමයි ජනවාරි මාසේ 8 වෙනිදා පැවති ජනවර්ම ප්‍රතික්ෂේප වුනේ. ජනවර්මට පිටුපස ඇරෙව්වා. ඒකයි සිද්ධ වුනේ. ඒකයි මොකද වුනේ? තමන්ට ප්‍රතිපාක්ෂික කඳවුර කඳවුරේ කණ්ඩායම තමන්ට දිනා ගැනීම වෙනුවෙන් කටයුතු කරා. වංචාවන්ට දූෂණයන්ට එරෙහිව කටයුතු කරන ආයතන අඩපණ කරා. මම අහන්න කැමති එකක්, මේ ආණ්ඩුවේ දමපු පළවෙනි නඩුව තමයි ලලිත් වීරතුංග සහ අනුස පැල්පිටට විරුද්ධ දාපු නඩුව. ගරු කතානායකතුමනි, වංචා දූෂණ නාස්ති පිළිබඳ විශාල සාකච්ඡාවක් තිබුණා. පළවෙනි නඩුව ඒක නඩුවක් විභාග කරලා අවසන් කරපු. ඒ නිසා එම නඩුවේ තීන්දුව අතිශය වැදගත් වුණා රටට. මොකක් වෙනුවෙන්ද? දූෂිතයන් පිළිබඳව ගොඩනගා තිබෙන මතය, ජනයාගේ මූල්‍ය ජනතාවගේ මූල්‍ය අවභාවිතාවන් පිළිබඳ රටේ ගොඩනගා තිබෙන මතය සැබෑවක්ද නැද්ද කියන එක තහවුරු කිරීමේ නඩුව බවට ඒ නඩුව පත් වුණා. ඒ නඩුව අතිශය වැදගත් නඩුවක් වුණා. හැබැයි මොකද වුනේ? මොකද වුනේ? අඩුමතරම මම අහන්න කැමතියි, ඒ නඩුව වෙනුවෙන් පෙනීට නීතිපති පාර්ලිමේන්තුවේ නිලධාරීන් ගෙනැල්ලා මොන ඇමතිවරයාද මොර ආණ්ඩුවද ප්‍රශංසා කරේ උන්ට? ඒ නඩුව ගොනු කිරීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාස FCID එකේ මොන නිලධාරියට තමුන්නාන්සලා සහතික ප්‍රදාන කරේ? නෑ, තමුන්නාන්සලට ඒ වුණේ නෑ. තමුන්නාන්සලා බේරා ගන්න කටයුතු කරේ. මේක ඇත්ත. ඒ නිසා තමයි ලලිත් විරතුංග අනුසු පිළිපිට අත්තර සිරගත වූවහම මහින්ද රාජපක්ෂ මහත්මයතුළු කණ්ඩායමක් ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්මයා මුණ ගැහෙනවා. මා දැක්කා මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා ඒ නඩු තීන්දුව ගැන අගමැතිවරයා පුදුම වුණා කිව්වා. පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ඒ පුදුම වුණා කියන්නේ මොකද්ද? තමන් අපේක්ෂා නොකරලා තීන්දුවක් ලැබුණා. අගමැතිවරයා ඉන්නේ එතන නා. ඊළඟ මොකද්ද වුනේ? ඊළඟ අභියාචනාධිකරණේ නඩුව ගොඩ කරා, අභියාචනයක් ඉදිරිපත් කරා, හයිකෝට් එකට ගිහිල්ලා අපැයිල්ලුවා. කවුද එදා නඩුව පිළිබඳව අධිකරණය මේක වංචාවක්, මේ සඳහා දඬුවම් ලබා දිය යුතුයි කියලා තර්ක කරපු තුෂිත මුදලගේ කියන ජේසන් නීතිතුමා. ඇයි අපැයිල්ලන දවසේ අධිකරණයට ගියේ නැත්තේ? ඇයි ගියේ නැත්තේ? ඇයි? තමුන් හසලගෙන් ඕඩර්ස් ආවා, නියෝග ආවා අපැයිල්ලුවට විරුද්ධ වෙන්න පා කියලා. ඇපැල්ලුමට විරුද්ධ වෙන්න පාන මොකද කරන්න ඕන ඒ නීතිච්ච මහත්තයට බෑ ඇඳුම් ඇඳගෙන ගිය සතිය ගිහිල්ලා හිරේ දාන්න කියලා තර්ක කරනවා මේ සතිය ගිහිල්ලා ඇඳුම් ඇඳගෙන කියන්න වෙනවා ඇප දෙනවට විරුද්ධ නැහැ කියලා කනිෂ්ඨ නීතිච්ච කාරිය අධිකරණයට මොකක් වෙනුවෙන්ද තමුන්වාසලා මේ ආරක්ෂා කරගන්න උත්සාහ කරා අන් කවරක් සඳහවත් නෙවෙයි තමුන්වාසලාගේ දේශපාලන දාදු කෙලිය ඇයි පුටුවේ වාඩි වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට යලි එම පුටුවේ වාඩි වෙන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජීවිතයට වාඩි වෙන්න බැරි වෙච්ච පුටුවේ වාඩි වෙන්න මේමයි සලසුම් මැද ඒ සලසුම මොකද කරේ වංචාවන්ට දූෂණයෙන් ටරිව කටයුතු කරන ආයතන අඩපණ කරා අධහැරියටපත් කරා සමහර නිලධාරීන් බීතයටපත් වෙලා තිබෙනවා මේක ඇත්ත කතාව සමහර අධිකරණ සමහර අධිකරණ අමාත්‍ය මොකද්ද මේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිව්වා ඇමති වරුණන් දූෂිතයන් රකින්නේ අපි කියලා කොහොමද නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු කරන්න කියලා ආණ්ඩුව දූෂිතයන් රකින්නවා නම් තමුන්වහන්සේලා සමස්ත ක්‍රියාදාමයෙන් නිකුත් කරේ දියත් කරේ තමුන්වහන්සේලා වංචකයන් ආරක්ෂා කරගන්න එනිසා තමුන්වහන්සේලා වංචනිකයන්ට දඬුවම් ලබා දීම පිළිබඳව මහ බලාපොරොත්තුවක් තිබුණා ඒ බලාපොරොත්තුව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරා ඒ වෙනුවට ඊට ප්‍රතිපක්ෂව කටයුතු කරා වංචාව දූෂිතයන් රකින්න පාලනය බවට තමුන්වහන්සේලාගේ පාලනයපත් වුණා ඒ සංඥාව මේ මැතිවරණ ලබා දී තිබෙනවා ඒ විතරක් නෙවෙයි තමුන්වහන්සේලා වංචා දූෂිතයන් දඬුවම් ලබා දීම සඳහා තිබුණු ජනවරමේ තිබෙන සදාචාරය හානි කරගත්තා තමුන්වහන්සේලා ප්‍රබල වංචා දූෂිතයන්ගේ හවුල්කරුවන් බවට පත් වුණා ගරු කථානායකතුමනි වංචා දූෂණ මැඩ පැවැත්වීම සඳහා එන ලද පාලනයකට මහා විශාල වංචා දූෂණ වල හවුල්කරුවන් බවට පත් වුණාම ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නැතුව ගිය තවදුරටත් වංචාවන්ට සහ දූෂණයට දඬුවම් දෙන්න ජනතාවගේ බලාපොරොත්තුත් එක්ක හාත්පසින්ම වෙනස් පාලනයක් තමුන්වහන්සේලා දියත් කරමින් තිබුණා ඒකට ප්‍රතිඵල තමයි මේ මැතිවරණය පෙන්නුම් කරලා තිබෙන්නේ ඒ වංචා දූෂණ පිළිබඳ විතරක් නෙවෙයි ඝාතන අපරාධ පිළිබඳව ගරු කථානායකතුමනි සමහර අපරාධ වළක්වන්න බැරි විදිහටම සමහර අපරාධ ගරු කථානායකතුමනි දේශපාලන මැදිහත් වීම තිබුණට ක්‍රියාමාර්ග අරගෙන තිබුණේ සමහර හමුදා නිලධාරී ඒක වළක්වන්න බෑ මොකද දේශපාලක අරංගිල වෙඩි තියන්නේ නැහැ හැබැයි ඒ සමහර අය කියන පිළිබඳ ක්‍රියාත්මක වෙනකොට ඒවා අඩපණ කරා මමත් අදත් අහනවා ගරු කථානායකතුමනි දිල්රුක්ෂි ඩයස් අල්ලසෝ දූෂණ කොමිස සභාවේ විමර්ශන කොමිස සභාවේ අධ්‍යක්ෂ නාලවරි මාරු කරේයි කියලා මේ ආණ්ඩුව තාමත් කියලා නැහැ මේ පාර්ලිමේන්තුව මාරු කරේයි ප්‍රධාන නඩුවක් දැම්මා ගෝඨාභය රාජපක්ෂටත් හිටපු නාවික හමුදා පතුරු තිදෙනාටත් විරුද්ධව ආණ්ඩුවට එන ලද මුදල් ඇවන්ගාඩ් සමාගමට කෝටි 140 ඇවන්ගාඩ් සමාගමට හැරෙව්වා කියලා මොකද්ද උනේ පහුවදා අයින් කරා කොතරද මේ කතා නැතුණු මේගොල්ලෝ හිටියේ මොකක් වෙනවෙන්ද තම තමන්ට හිතවාදී කණ්ඩායම් ප්‍රතිපක්ෂයෙන් හදාගන්න උත්සාහ කරා. සා අග්‍රාමාත්‍යවරත් යම් කණ්ඩායම් ආරක්ෂා කරා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරත් යම් කණ්ඩායම් ආරක්ෂා කරා. ඒ දෙදෙනාම මෙතෙන්ට අවිල අභියෝග කරොත් ආරක්ෂා කරේ නැහැ කියලා මන් නම් ගම් එකල කියන්න ලෑසි ආරක්ෂා කරපු විදිය. රැකගත්තු විදිය. ඒ රැකගත්තු විතරක් නෙවෙයි නැවත වංචා දූෂණ වල යෙදුණා.
අර මං තේජ්ම අවුත්මාගේ මුල කාලේ ඉවරයි ඉතුරු 10 ඊළඟට විනාඩි 10ක් තියෙනවා.
ඒ නිසා ඒ විතරක් නෙවෙයි. ඊළඟ තමුණාසලාගේ ඝාතන පිළිබඳව මහා ජනතාවගේ බලාපොරොත්තුත් එක ඝාතකෙ තමුණාසලාට අල්ලන්න බැරුණේ මේ පරීක්ෂණ ආයතන නඩපණ නිසා නෙවෙයි පරීක්ෂණ ආයතන ශක්තිමත් තිබුණා හැබැයි මේ පරීක්ෂණ ආයතන වල බාධා කරන ආණ්ඩුවක් තිබ්බා මේකයි හේතුව ඒ විතරක් නෙවෙයි කරු කතා නැතිතුණු තමුණාසලා මට මතකයි මීට පෙර පහුගිය ආර්ථික ක්‍රමවේදය පිළිබඳ විවේචනයක් හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා මට මතකයි විපක්ෂයේ ඉන්නකොට කටයුතු කරමින් තිබුණා ඔවුන් කිව්වා වෙළඳපොළ බද්ද සමාජ වෙළඳපොළ සහිත ආර්ථිකයක් කියලා. හැබැයි ආර්ථිකය කියන්නේ දියත් කරේ. තමුන්වහන්සේලා කඩි මුඩියේ හදිසිය තමුන්වහන්සේලා ලැබෙන මහා බලයක් ලෙස කල්පනා කරලා සියල්ල වෙනස් කරන්න පටන් ගත්තා. ගොවි ජනතාවගේ ජීවිත විශාලශ විනාශයට පත් වෙමින් තිබුණා. ඔහුගේ පෝරසාන ආධාරය කප්පාදු කරා. ගම්මිරි ස්වභාව පිළිබඳ ප්‍රශ්නයක් කෙනෙකුට ආණ්ඩුව අවධානය යොමු කරේ නැහැ. මම දන්නවා අමාත්‍යවරයා යම් උත්සාහයක් දැරුවා. හැබැයි උත්සාහයට මුදල් අමාත්‍යෙන් සල්ලි දුන්නේ නැහැ. ඒකනේ උනේ. තමුන්වහන්සේ ගම්මිරි ස්කොවියන්ට කිව්වා රුපියල් 950 ගානේ මා පස්සේ ගන්න හොඳේ වෙලාව දෙන්නේ වෙලාව අවසන් නිසා ඒ නිසා මොකද කරේ ඒ සාමාන්‍ය පතුලේ ජනතාවගේ වමනාවන් තමුන්වහන්සේලා නියෝජනය කරේ නැහැ ඒ නිසා තමුන්වහන්සේලාගේ ඔළු පුරවාගෙන තිබුණු මනස්ගත ලිබරල් අදහස් මේ රටේ පැතිත කරන්න පටන් ගත්තා දැන් මේ පහුගේ අයවැලේකනේ බලන්න ඒ අයවැලේකනේ කරු කතානායකතුමනි අපේ රටේ තට්ටු 3ට වඩා අඩු නිවාස විදේශිකයන් මිලදී ගන්න බාධාවත් තිබුණා හැබැයි තමුන්වහන්සේලා අයවැලේකනේ කියනවා තට්ටු 3ට වඩා අඩු නිවාසත් සුද්ධන්ට ගන්න පුළුවන් කියලා. කවුරු වෙනුවෙන්ද තමුන්වහන්සේලා රට පාලනය කරේ? ඒ විතරක් නෙවෙයි අපේ රටේ ඉඩම් නීතිගත ශක්තිමත් ගරු කථානායකතුමනි. මේ ඉඩම් නීති වල ශක්තිමත්භාවය නිසා තමයි අද අපේ ගම්වල මිනිස්සු අතරේ තාමත් ඉඩම් තියෙන්නේ. මේ ඉඩම් නීති ඉඩම් වෙළඳපොළක් අපේ රටේ සක්‍රියව නැහැ. හොඳයි ඒක. ඒ නිසා තමයි අපි අනුරාධපුර ගෙදරකට ගියොත් ගෙදර විශාල දේපළ නැතුණාට ඔහුට කුඹුරක් තියෙනවා. මේ ඉඩම් නීති නිසා. හැබැයි තමුන්වහන්සේලා අය වැලියකුණ යෝජනා කරනවා ඉඩම් නීති සංශෝධනය කරන්න. කුඹුරු පන සංශෝධනය කරන්න. ඒ විතරක් නෙවෙයි අපේ රටේ නාවික සේවා සැපීමේ ශාස්ත්‍රයට විදේශිකයන්ට බාධා ඇති කළා තිබුණා. විදේශිකයෙක් එනවා නම් ඔහුගේ සමාගමක කොටස් පංගුව 140කට වඩා වැඩි වෙන්න බෑ කියලා. හැබැයි තමුන්වහන්සේලා පහුගිය අය වැලියකුණ වෙන් කර යෝජනා කරනවා විදේශ සමාගම් වලට අපේ නාවික සේවා ක්ෂේත්‍ර සැපයන සූදානම් කියලා. ඒ වගේම අපේ රටේ බහණ්ඩවලදී විශේෂම බැබරේ දේශීය කර්මාන්තකරුව ආරක්ෂා කර ගැනීමෙදී අපේ තාක්ෂණය දුබලයි, අපේ නිෂ්පාදනය පොඩි, ඒ නිසා අපේ නිෂ්පාදන පිරිවැය වැඩි. ඒ නිසා අපේ කර්මාන්තකරුව ආරක්ෂා කරගන්න අනිවාර්ය ලෙස විවිධ බදු හරහා විතර අපේ රට කර්මාන්තකරුව ආරක්ෂා කරන්න පුළුවන්. හැබැයි තමුන්වහන්සේලා අය වේලෙකින් යෝජනා කරනවා මේ වසර ඉදිරි වසර තුන ඇතුළත බහණ්ඩ 1500ක තීරු බදු නවන බදු සියල්ල ඉවත් කරනවා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? අපේ කර්මාන්ත කඩාවටන සැලසුමක් ඇදුවා. ඒ නිසා තමුන්වහන්සේලා මුළු ආර්ථික ප්‍රතිපත්තියම හරිද? එදා විපක්ෂයේ ඉන්නකොට කියපු කතාව නෙවෙයි. ඊට ප්‍රතිපක්ෂ ලෙස මහා ඔළුවේ තැම්පත් කරගන්න ලද ලෝකෙත් අසාර්ථක වෙලා තිබෙන. ලෝකෙත් අද නැවත කල්පනා කරමින් තිබෙන. 2008 ලෝක ඒ කියන්නේ ඇමරිකන් එක්සත් ජනපද නිවාස වෙළඳපොළෙන් පටන් ගන්න මූල්‍ය අරමුදේ දක්වා වර්ධනය වෙනකොට ඇමරිකාවේ එවකට ජනාධිපති ජෝර්ජ් බුෂ් මොකද කිව්වේ? එතුමා කිව්වා ඇගේ ඉතිහාසයේ මූණ දි තියෙන දෙවන්ත අරමුදේ නිවාස වෙළඳපොළෙන් පටන් ගන්න ලද අරමුදේ ඩොමිනෝ ආකාරයෙන් පැතිරලා යනවා දසලක්ෂ ගණනක රැකියා නතර වෙලා හමි වෙලා තමයි මේක නතර වෙන්න කිව්වා. හැබැයි තමුන්වහන්සේලා ඒ ගමනේ මෙයන්ට පටන් ගත්තා. එංගලන්තේ මහ බැංකුව අධිපතිවරයා කිව්වා 1929න් පස්සේ එංගලන්ත රාජ්‍ය ඇය මුහුණ දී තිබෙන දරුතම අගාධයට මුහුණ දී තිබෙනවා කිව්වා. සෞඛ්‍ය රක්ෂණය කපන්න වෙනවා කිව්වා. අධ්‍යාපන පාසුකම් කපන්න සිද්ධ වෙනවා කිව්වා. ඇයගේ ඉතිහාසයේ දැනන්ත මාර්ථික අර්බුද නිර්මාණය වෙලා තිනකෝ. ලෝකේ පුරා අසාර්ථක වෙමින් තිබෙනකොට තමුන්වහන්සේලා ආර්ථික අසාර්ථක ගමනෙම දියත් කරමින් තිබුණා. ඒකේ මොකද වෙන්නේ? ගොවි ජනතාවගේ උවමනාවන්, සාමාන්‍ය ජනතාවගේ උවමනාවන්, කර්මාන්තකරුවන්ගේ උවමනාවන්, තරුණයන්ගේ උවමනාවන් සියල්ල අත්තරමින් තමුන්වහන්සේලා බලයෙන් උදුම්මා ගත්ත කිසි කෙනෙකුට අහුම්කම් දෙන්න නොදෙන කණ්ඩායමක් හදට කටයුතු කරා. ඒ කණ්ඩායමට නිසිපාඩම මේ මෙතුවරණ ඉදිරිපත් කළා තිබෙනවා. ඒ නිසා මේ සංඛ්‍යා ලේඛනවල හැංගෙන නෙවෙයි, මේක තමයි සමාජ මතය. ඒ නිසා මේක තමයි මෙතුවරණ ප්‍රතිඵලය. හැබැයි මෙතුවරණ ප්‍රතිඵලයෙන් පස්සෙන් මොකද වුනේ? මෙතුවරණ ප්‍රතිඵලයෙන් පස්සේ පළාත් පාලන ආයතනවල ආණ්ඩුව හදාගනි තියන ආණ්ඩුව යයි. ඒක වෙනම දෙයක්. හැබැයි සිද්ධ වුනේ මොකද්ද? මෙතුවරණ ප්‍රතිඵලයෙන් පස්සෙත් එකිනෙකා මෙම පරාජය වගකීම් එකිනෙකා පිට පටවා අනේකා නිදහස් වීමේ උපක්‍රමයකට ගියා. මෙතුවරණ ප්‍රතිඵලයට උත්සාහ කරේ රනිල් වික්‍රමසිංහ මහතා, මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අතර නම් ඊළඟ ජනාධිපති පුටුවේ තරඟේ තිබුණේ මෙතුවරණ ප්‍රතිඵලය ඇතුළත උත්සාහ කරේ අන්කවරක්වත් නෙවෙයි. එක් අයෙක් පරයා අනෙත් කන නැවත පුටුවේ වාඩි වෙන්නේ. මේකයි සලසුම ඇති. එනිසා තමයි එක් අයෙක් පිට මුළු දෝෂාරෝපණය පටවා තමන් සුද්ධවන්තයෙක් බවට පත් වෙන්න උත්සාහ කරන්නේ. එනිසා තමයි තව කෙනෙක් තමන් අනේකා පිට මුළු විවේචනය පටවා තමන් හරි කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරන්නේ. ඒ උත්සාහය පිටපස්සෙ තිබෙත් නැවත ජනාධිපති පුටුවේ සිහිනේ. ඒ නිසා මේ පළාත් පාලන මෙතුවරණයෙන් පසුව ආණ්ඩුවක් නොමැති තත්වයක් නිර්මාණය වුණා. රුපියල කඩාවැටෙන්න පටන් ගත්තා. කොටස් වෙළඳපොළ කඩාවැටෙන්න පටන් ගත්තා. ඒ වගේම අපි දන්නවා ගිවිසුම් මස්සම් කළ නැති ඒ සාකච්ඡා මට්ටමේ තිබුණු විදේශ ආයෝජන ගල පැත්තකට ගලාගෙන යන්න පටන් ගත්තා. ආණ්ඩුවේ අරාජකත්වයක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. මේ අරාජකත්වය නිර්මාණය කරේ මෙතුවරණ ප්‍රතිඵලයෙන් විසින් නෙවෙයි. තමුන්වහන්සේලා 2008 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ඉඳන් දියත් කරලා තියෙන දේශපාලන ගේම් එක මැතිවරණයෙන් පස්සෙත් ගේම් එක ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. එකිනෙකා මත බරේ වර්ධපටවමින් එක එක් යටකර නැවත තමන්ගේ කොඩිය ඔසවා ගැනීමේ තරඟය තිබුණා. ඒ තරඟය තමයි මේ අරාජික වුණේ. දින 10ක් අද ආණ්ඩුවක් තියෙනවද? මොන ඇමතිවරයද වගකීමෙන් කටයුතු කරන්නේ? මොන නිලධාරියද ඇමතිවරයගේ නියෝගය පිළිගන්නේ? අද මුළු රටම අරාජකත්වයට ගෙනාවා මේ බලපොරය. එනිසා අපි තමුන්වහන්සේලාට කියන්නේ මේ බලපොරෙන් තමුන්වහන්සේලා නිදෙන්න සූදානම් නැත්නම් මම කියන්නේ මේ අරාජිකත්වය හැමදාමත් තියෙන්නේ. මේක තියෙනවා. එනිසා දැන් තේරුම් ගන්න. දැන් මේ ආයේ රනිල් වික්‍රමසිංහ මහතා සීන මවන්න එපා ජනාධිපති වාඩි වෙන්න. පුතු වාඩි වෙන්න. ආයේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් සීන මවන්න එපා ජනාධිපති පුතු වාඩි වෙන්න බෑ. හරිද? ජනවාරි මාසේ 8 වෙනිදා එකතු වෙච්ච බලවේගයන් ආයේ කවදාවත් එකට එකතු වෙන්නේ නැහැ. මතක තබන්න. අය කවදාවත් එකට එකතු වෙන්නේ නැහැ. ඒ ජනවාරි මාසේ 8 වෙනිදාට පමණයි. හරිද? ඒ නිසා ආ මෙහෙම ගියාට පස්සේ සහය දෙයි. පස්සේ එකතු වෙයි. එහෙම වෙන්නේ නැහැ. මතක තබගන්න. ඒ නිසා තව දුරටත් මේ ජනාධිපති පුටුව ඉදිරියෙන් තියාගෙන දෙදනාමය කරන බලසූදුව මේක විනාශයට පත් කරලා තිබෙනවා. ඒ නිසා මේ බලසූදුව නතර කරන්න ඕන. මොකද්ද ජනවාරි මාසේ 8 දාපෝ යන්න 2015. ජනවාරි මාසය 8 වෙනිදා වුණා මොකද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න විධායක ජනාධිපතිවරු අහෝසි කරන්න ඒකයි ජනවාරි මාසය 8 වුවමනාව හැබැයි තමුනාසලා ජනවාරි මාසය 8 වෙනිදා වුවමනාව වෙනුවෙන් කටයුතු කරන වෙනුවට ඊට පටහැනිව තමයි කටයුතු කරමින් තිබෙන්නේ ඒ පටහැනිව කටයුතු කිරීම තමයි මෙවැනි විනාශකාරී තැනකට විනාශකාරී බලවේගයන්ට යලි අපේ රටේ දොරටු විවෘත කරමින් තිබෙන්නේ ඒ නිසා දේශපාලන ව්‍යාපාරයකට අපි විශේෂයෙන්ම ගරු කතානායකතුමනි තමුන්වහන්සේ අපි කියන්නේ එකයි අපි අපි එකයි කියන්නේ මේ ජනතාවගේ අභිලාෂයන් වමනාවන් මත තමුන්වහන්සේලා පෙළ ගැහෙන්නේ නැත්තම් මේ ඔලු මාරුව කරගන්න පුළුවන් එහෙන් ඔලු ගන්න පුළුවන් මෙහෙන් ඔලු ගන්න පුළුවන් මම මීට කලිනුත් කියලා තියෙනවා මේකේ මේ පාර්ලිමේන්තු නිකන් කුණු මාළු වගේ විකිණන අය ගොඩක් ඉන්නවා නිකන් කඳන් නේද සමහරට බුරු බුරුත කඳන් වගේ තමයි ශරීර කඳන් කෝස් කඳන් බුරුත කඳන් පාර්ලිමේන්තු මන්ත්‍රී කඳන් ඔය වගේ මේ කොට විකිනනවා වගේ ලී විකිනනවා වගේ වර්ග අඩි ගානට නේද විකිනන නේද ඝන අඩි ගානට විකිනන කණ්ඩායමක් ඉන්නවා මේ කණ්ඩායමෙන් ඕන තරම් වට අඩි ප්‍රමාණයට විකිනන කණ්ඩායම් ඉන්නවා නේද ගහ පැරණිද ගහ අලුද්ද කියලා නේද පැරණි ගහේ නම් අරටු හොඳයි දැන් නම් අරටු දිරලා ගොඩක් අයගේ හරිද ඉතින් ඔහොම තියෙනවා හැබැයි එහෙම වැඩක් නැහැ මේ විකිනන කඳන් තියාගෙන හරිද ආණ්ඩුවක් ස්ථාවර කරගන්න බෑ ආණ්ඩුවක් ස්ථාවර කළ ගැත හැකි වන්නේ ජනවාරි මාසයේ 8 වෙනිදා ජනතාව දෙන ලද එකඟතාවයන්ට අනුව තමුන්වහන්සේලා කටයුතු කරන්න සමත් වුණොත් විතරයි. එසේ සමත් නොකරන තාක්කල් මේක අරාජිකත්වයේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඔළුව විතරක් එකතු කරගෙන ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන් කියලා කල්පනා කරනවා කවුරු හරි කල්පනා කරනවා නම් ඒක ඉතිහාසයට අයිති. ඇයි අද ජනතාව වෙනදාට වඩා සක්‍රීයයි. වෙනදාට වඩා අවබෝධයෙන් තිබෙනවා. වෙනදාට වඩා ජනතාව දේශපාලන පිළිබඳව උගේ දේශපාලනය නිරීක්ෂණය කරලා ගන්න තීරණ වැරදි වෙන්න පුළුවන්. නිරීක්ෂණය කරලා ගන්න තීරණ පිළිබඳව මේ මේ නිවැරදි නොවෙන්න පුළුවන්. හැබැයි ජනතාව දේශපාලන පිළිබඳ නිරීක්ෂණයක ඉන්නවා. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒ නිරීක්ෂණය ගැන තීන්දුව හොඳට අරක දෙක වෙනම දෙයක්. හැබැයි ජනතාව අන් කවරදාටත් වඩා වැඩියෙන් අපේ රටේ දේශපාලන පිළිබඳව කියවීමක් තිබෙනවා. නිරීක්ෂණයක ඉන්නවා. ඒ නිසා තමුන්වහන්සේලා හොඳට මතක තියාගන්න. තමුන්වහන්සේලා ඇඳුම් මාරු කරනවා තමයි. හැබැයි තමුන්වහන්සේලා හිතන ඇඳුම් මාරු කරගන්නේ දොරගොළු ලාගත් කාමරයක කියලා. හැබැයි තමුන්වහන්සේලා ඇඳුම් මාරු කරගන්නේ වීදුරු කාමරයක ඉඳන්. මතක තබාගන්න. තමුන්වහන්සේලා වීදුරු කාමරයක ඉඳන් තමයි මෙතෙක් ඇඳුම් මාරු කරගන්නේ කියන එක කල්පනා කරලා බලන්න.
දැන් අවසාන කරන්නේ
සමහර අය හිතන යටි ගේම් වලින් යටි දේවල් වලින් මේ වෙනස් කරගන්න පුළුවන් කියලා වෙනස් කරගන්න බෑ. ඒ නිසා ගරු කතානායකතුමනි ජනවාරි මාසේ 8 වෙනිදා ජනවරම මොන ආකාරයෙන් පීඨා කටයුතු කරන්න සූදානම්ද කියන පණිවිඩය තමයි මේ පණිවිඩෙන් දීලා තිබෙන්නේ ඔලුගෙඩි මාරු කරමින් කට්ටියක් එළියට ඇවිල්ලා තව කට්ටියක් එකතු වෙලා ඊට ප්‍රතිපක්ෂය තව කට්ටියක් අරන් ඔලුගෙඩි සෙල්ලම් වලින් ඒක හරියන්නේ නැහැ ඒ තමන්ගේ බලපොරොත්තු සඳහා පමණයි මේකයි තියෙන්නේ ඒ දැන් මුළුමනින්ම අමතක කරපු මාන දන්නේ නැවත ප්‍රතිසංස්කරණ කරගන්න පුළුවන් කියලා හැබැයි අපි එක සාතිකයක් දෙනවා ඒ ජනවරම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පෙනී හිටිනවා ඒ සඳහා අවශ්‍ය වෙන ඕනෑම ක්‍රියාමාර්ගයකට මේ රටේ ජනතාවත් එක්ක පෙළගැහෙන ජනතා විමුක්ති පෙරමුණ සූදානම් ගරු
කතානායක
අපි විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි මෙවැනි අවස්ථාවක නොයෙකුත් අදහස් හා මත තිබෙන වෙලාවක ජනවරම කියන්නේ මොකක්ද කියන එක ඉතාමත් වැදගත්. එම නිසා ඇත්ත වශයෙන්ම දේශපාලනය කළා තිබෙන පුද්ගලයෙක් වශයෙන් දේශපාලනය දැනුත් කරන පුද්ගලයෙක් වශයෙන් දේශපාලනය අනාගතෙත් කරන පුද්ගලයෙක් වශයෙන් පොදුජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණය ගැන මම ඔබතුමන්ලට මාගේ සතුට ප්‍රකාශ කරනවා. මක් නිසාද මම තරුණයෙක් හැටියට දේශපාලනය කරනකොට මගේ දිවංගත පියාණන් හා ඇතුළත් මුදලි මැතිතුමා අලුත් දේශපාලන ව්‍යාපාරයක් පටන් ගත්තා. රාජාලිය කියලා හඳුන්වනවා ඒ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ. මාස 18ක් එතුමන්ලා මහන්සි වුණා. වැඩ කරා. පැය 24න් පැය 18ක්ම දේශපාලනය කරේ. ප්‍රේමදාස මහතා වැනි දැවැන්තෙක් එක්ක සටන් කරේ. නමුත් අන්තිමට මාස 18ක් මැතිවරණ වලට දැස්ති වෙලා ඡන්ද ලක්ෂ 10යි හම්බුනේ. නමුත් තමුන්වහන්සේලා මේ ඉතාමත් සුළු කාලෙකින් මේ පොදු ජන පෙරමුණ කියලා අලුතෙන් දේශපාලන ව්‍යාපාරය පටන් අරගෙන මේ ලැබපු ඡන්ද ප්‍රතිශතය ඉතාමත් ප්‍රශංසනීයයි කියලා මම හිතනවා. නමුත් ඒ විදිහටම තමුන්නාන්සලා හිතන්න එපා මේක බහුතරය කියලා. ඒකත් මම කියන්න ඕනේ. මේක පොඩගින්නකෝ මං කතා කරන්න ඉඩ දෙන්නකෝ. 144.65 50 නෙවෙයි. ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ චරිතයට බාග වේලාවට එතුමාගේ ආකර්ෂණ බලයට මේ ඡන්ද ටික ලැබෙන්න ඇති. අපගේ අඩුපාඩු වලටත් ජනතාව ප්‍රතිචාරයක් ලබා දීලා තියෙනවා. මේ සියලු දෙයක්ම මේක ඇතුලේ තියෙනවා. මේක හිතන්න එපා මේ තමුන්නාංශලා මේ ලැබපු විශාල ජයග්‍රහණයක් හැටියට හිතන්න එපා. මේක අනිත් පැත්තට ගහන්නත් පුළුවන්. මොකද මක් නිසාද අපගේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ටික 132.63 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 8.94 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 4.44 ජේවිපී එක 6.27 අයිටක් එක 3.07 ඔක්කොම 155ක් ඔබතුමන්ට වැටිලා නැහැ ඡන්ද. ඒකත් කරුණාකරලා පොඩ්ඩ ඔළුවේ තියාගන්න ඔහොම සතුටු වෙනකොට. එතකොට එක්සත් ජාතික පක්ෂයේ අපි විශේෂයෙන්ම නුවරඑළිය ජනතාවට මාගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. නගර සභාවේ කොට්ටාස 13ව අපි ජයග්‍රහණය කරා මන්ත්‍රීවරු. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා විශේෂයෙන්ම සිංහල කොට්ටාස බහුතරයක් අපි ජයග්‍රහණය කරා. එතනත් ඡන්ද විශ්ලේෂණය කරනකොට මම දැක්කා කඳපොළා හා සමහිල් ඔබතුමා දන්නවා දිවංගත මාගේ පියාණන්ට ඉතාමත්ම කිට්ටු මමත් අතිශයින්ම වැඩ කරලා තියෙන කොට්ටාසයක් අපි ඉතාමත්ම දක්ෂ තරුණෙක් ඉදිරිපත් කළා. ඡන්ද 50න් පැරදුනා තමුන්නාචලට. ඉතින් ඒ වාගේ මේ ධාරාවන් ගොඩක් තිබෙන මැතිවරණයක් හැටියට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වාගේම කරුණාකරලා මතක තියාගන්න විශේෂයෙන්ම මිඩ් ටර්ම් ඉලෙක්ෂන්ස් කියලා ඇමරිකාවේ තියෙනවා. අනිත් රටවල් වලත් තියෙනවා. ආණ්ඩුව මනින මැතිවරණ. බොහෝ අවස්ථාවල ඇමරිකාවෙත් මිඩ් ටර්ම් ඉලෙක්ෂන් එක විපක්ෂයට යනවා. නමුත් ආය ජනාධිපතිවරණය ඒ හිටපු ජනාධිපතිවරයා ජයග්‍රහණය කරනවා. මේ වාගේ දේවල් වෙනවා. ඉතින් කරුණාකරලා හිතන්න එපා මොහොතකටවත් හිතන්න එපා තමුන්නාංශලාගේ අපේ මේ තිබෙන ජනවරම අහෝසි කරන ජනවරමක් හැටියට මේක හිතන්න එපා. එහෙම හිතන එක වැරදි. සදාචාර සම්පන්න නැහැ. ඔබතුමන්ට ජයග්‍රහණයක් ගත්තා. පළවෙනි පාර්ශවයේ බවට පත් වුණා. දැන් විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ මැතිවරණය ගැන නොයෙකුත් සමාජ විශ්ලේෂණ කරලා තිබ්බා. ඔපිනියන් පෝල්ස් කරලා තිබ්බා. එතුමා පැහැදිලිවම පරාජය වෙන බව තමයි ප්‍රකාශ කරේ. නමුත් ජනතාව දුන්න ප්‍රකාශය මොකද්ද? ජනතාවගේ කැමැත්ත තිබ්බේ හිලරි ක්ලින්ටන්ව පරාජය කරලා ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරන්න.
ඔබතුමාට තව විනාඩි 3ක් තියෙනවා.
ඔබතුමන්ලත් එහෙමයි. ඔබතුමන්ලා හිතුවේ රාජපක්ෂ මහතා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා කියලා ජනාධිපතිවරණේ. මොකක්ද උනේ අන්තිමට? ඉතින් මේ ජනතාවගේ තිබෙන හැඟීම් ජනතාවගේ සිතුම් පැතුම් අපිට හරියට මනින්න අමාරුයි. එකක් කියන්න පුළුවන් අපේ මේ ඡන්ද බහුතරය පැහැදිලිව තමුන්නාංශලට ලබා ගන්න බැරි වෙලා තිබෙනවා. ඉතින් සජාතාර සම්පන්න නෑ තමුන්නාංශලට කියන්න රටේ බහුතරයක් තියෙන තමුන්නාංශලත් එක්ක කියලා. ඒක වැරදි. නොයෙකුත් කාරණා නිසා නොයෙකුත් හේතු නිසා තමුන්නාංශලට මේ ඡන්ද ප්‍රමාණය වැඩිලා ලබා දීලා තියෙනවා. ඒ වගේම කියන්න අවශ්‍ය විශේෂයෙන්ම අපි නීති අනුව ක්‍රියාත්මක කරමු. අගමැති අපි හිතනවා අපගේ අගමැතිතුමාට බහුතරයක් තිබෙනවා කියලා. අදත් එහෙමයි. විශේෂයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 46(2) යටතේ එතුමාව අයින් කරන්න පුළුවන් වෙන්නේ එතුමාගේ අතින් කැමැත්තෙන් ඉල්ලාසුනොත් හා එතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ අහෝසි වුනොත් පමණයි. ඒ වගේම පැහැදිලිවම එතුමා බහුතරයක් තිබෙන අගමැති හැටියට ජනාධිපතිතුමා පත් කරලා තියෙනවා. ඔබතුමන්ලා පෙළෙනකම් බහුතරය නැහැ කියලා එතුමා අගමැති. මේක තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඊයේ රෑ අපිට ආරංචියක් ආව ගැසට් එකක් ගහනවා කියලා මේ කැබිනට් එක අහෝසි කරනවා කියලා එහෙම වගන්තියක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නැහැ. මම අද චෙක් කරා එක. එහෙම දෙයක් නැහැ. ඉතින් පැහැදිලිවම අපි හිතනවා අපිට සදාචාරය තියෙනවා ජනවරම තිබෙනවා මේ ආණ්ඩු ඉදිරියට ගෙනියන්න. අපි ඒක කරනවා. අපගේ තිබෙන ගැටලු අපි මේ ප්‍රශ්න විසඳනවා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය අපගේ පක්ෂය දැවැන්ත ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි ඒක අනිවාර්යයෙන්ම කරනවා. අපි එහෙම කරේ නැත්නම් අපිට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා දේශපාලන වශයෙන්. අපගේ අනුර කුමාර මැතිතුමා කිව්වා මේ ජයග්‍රහණය පරාජය විශිෂ්ට පරාජයක් කියලා. නමුත් 2010 අපි 29% බැස්ස පක්ෂයක්. ඊට පසුව අපි මේක පක්ෂය දවසින්
වෙලාව අවසානයි ගරු ඇමතිතුමා අවසන් කරන්න.
අපි හිතනවා අපේ මේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රමාණය 35%-40% තියෙන ඡන්ද ප්‍රතිශතයක් නොයෙකුත් කාරණා නිසා එක්සත් ජාතික පාක්ෂිකයන් අපේ පක්ෂයට මේ අවස්ථාවේ ඒ ඡන්ද ප්‍රතිශතය ලබා දුන්නේ නැත්තේ අපේම අඩුපාඩුකම් නිසා. අපි මේව හදාගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන්ම මෙවැනි අවස්ථාවක අපි ඉදිරියට යන ආණ්ඩුවක් අපි කිසි දෙයකට බය නැහැ. අපි විශ්වාස කරන බහුතරය අපිට තිබෙනවා කියලා අපි ඉතාමත් මේ සතියේම අපගේ බහුතරය තමුන්නාන්සට ඔප්පු කරන්න අපි ක්‍රියා කරනවා කියන එක මා පැහැදිලිව ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි.
වාසුදේව නානායක්කාර මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක් තියෙනවා.
ගරු කථානායකතුමනි, ගරු නවීන දිස්ත්‍රික්ක ඇමතිතුමාගේ කතාව අනුව අපේ කොට්ටාස වලින් කවුරුවත් දිනලා නැහැ. ඇයි? ඒ දිනපු අයට වැඩිය තියෙනවා අනිත් අයට ඡන්ද. ඔය ඕක නම් තර්කය. ඉතින් ඡන්දයක් වුණාම ඒ ඡන්දේදී දිනන අය ඊළඟට දිනන්න බැරි වුණු අනිත් අයගේ ඡන්ද එකතු කරලා දිනපු එක්කෙනා පරාදයි කියන්නේ. ඔය ගණිත ක්‍රමය මට විනාඩි 8යි තියෙන්නේ. මට විනාඩි 8යි තියෙන්නේ. නවීන් මට විනාඩි 8යි තියෙන්නේ. help me out. I have to finish my speech now. ඉතින් මම මේ කියන්නේ ඔබතුමාගේ ගණිත ක්‍රමයයි රාජ්‍ය සේනාරත්න ඇමතිතුමාගේ ගණිත ක්‍රමයයි ටිකක් එක වගේ. මේක බලන්නේ ඉස්සරහා පැත්තේ ඉඳලා නෙවෙයි පස්ස පැත්තේ ඉඳලා. ඒකයි තමුන්නාස්ලා ක්‍රමය. දැන් ඊළඟට මම කැමති නෑ ඉස්සර කතා එපා. තමුන්නාසේ පැත්තෙන් පැත්තට පැන පැන ගිහිල්ලා තියෙන්නේ. තමුන්නාසේ ගිහිල්ලා තියෙනවා ලෝකෙ වටේ. තමුන්නාසේ ට්‍රම්ප්ගෙන් පටන් අරගෙන මේ ට්‍රම්ප්ගෙන් පටන් අරගෙන ඉවර වෙන්නේ ක්‍රුෂ්චෝව්ගේ. ඒකයි තමුන්නාසේගේ දේශපාලන ඉතිහාසය. අපේම ඉතිහාසයක් නැහැ. අපි පැනපු ඉතිහාසයක් නැහැ. නින්දිතයි. ඊළඟට අපි දෙන්න ගැන කතා කරගන්න නැතුව ප්‍රශ්නය ගැන කතා කරමු. දැන් අපි කතා කරලා බැලුවොත් දැන් මේගොල්ලෝ කියනවා මේ හොරකම් අල්ලන්න බැරුව ආණ්ඩුව ටිකක් ඔතෑනිව හිටිය නිසා තමයි මේ මහජනයා විරුද්ධව ආණ්ඩුවට ඡන්ද දුන්නේ. ඒ හොරකම් අල්ලන්නට ඔතෑනිවීම නිසා ප්‍රයෝජනයක් වූ හොරුන්යයි නම් කරපු අය ඒ දිනලා අර හොරකම අල්ලන්නට ඔතෑනි වූ අය උන් පෙරදිලා. මේක තවත් න්‍යාය. ඊළඟට මම එන්න කැමති අනුර කුමාර දිසානායක මන්තුමාගේ කතාවට. එතුමා කියනවා අනේ මේ අස්ථාවරභාවය අහෝ මේ අවසන් කරන්න, මේ ආණ්ඩුව අස්ථාවරභාවයෙන් මිදෙන්න, දෙගොල්ල එකතු වෙන්න. අනේක තමයි කියන්නේ. අපි නම් කියන්නේ එක නෙමේ. අහෝ මේ ආණ්ඩුව වැටෙන්න, මේ ආණ්ඩුව කැඩෙන්න, රට ස්ථාවර කරන්න ඕන නම් මේ ආණ්ඩුව කැඩෙන්න ඕන. අපි කියන්නේ මේ ඡන්දේ ප්‍රතිඵලයෙන් මේ ආණ්ඩුවට අපි කියන්නේ කරුණාකරලා පාර්ලිමේන්තුව විසුරුවාරින්න අපි එකතු වෙලා 3-2 යෝජනාවක් සම්මත කළා. අපි යමු මහා මැතිවරණයකට. පුළුවන් නම් බාරකාර ආණ්ඩුවක් යටතේ, ඕන නම් ඔයගොල්ලන්ගේම ආණ්ඩුව යටතේ උන මහා මැතිවරණයකට යමු. ඒකයි අපේ ඉල්ලීම, ඒකයි අපි යෝජනා කරන්නේ. මම දන්නේ මේ ආණ්ඩුව සමාදාන කරන්න තියෙන රුදාව මොකද්ද කියලා. මේ ආණ්ඩුව අපිට කිව්වා අර එක මන්ත්‍රීවරයෙක් අපි ඒ කියලා මේ සිරියන් මහත්තයාගේ ආණ්ඩුවට ජැක්කේ ගන්න. අනේ අපි ගියේ මේ ආණ්ඩුව ඉංග්‍රීසියෙන් මං කියන්නම්. We wanted to divide the enemy, isolate the worst enemy. මේ අපේ සතුරා හැටියට අඳුනන මේ කඳවුර බෙදන්නත් ඒ අතර පරම හතුරා තනි කරන්නත් අන්නේ න්‍යාය අනුව තමයි අපි සිරිසේන මහත්තයාට කිව්වේ අපේ සහයෝගය දෙන්න ලෑස්ති. UNP නොවන ආණ්ඩුවක් ඔබතුමා පිහිටවනවා නම් ඒක අපි අදත් කියනවා. අපි කවුරුත් දන්නවා. දැන් තිරංග සුමතිපාල මහත්තයා කිව්වා රාජ්‍ය සේනරත්න ඇමතුමාට කට උත්තර නැති වෙන්න කිව්වා. එතුමා කිව්වා ඇවිල්ලා කටේ උලලා දියා. එම නේද? ඔව්. ඉතින් ඒ නිසා අපි තිරංග සුමතිපාල අපේ නියෝජ්‍ය කථානායකතුමා අවංකව ඍජුව යථා තත්ත්වය ප්‍රකාශ කිරීම ගැන අපි සතුටු වෙනවා. ඒ එක්කලාම අපි කියන්නට ඕන ඒ තත්ත්වයට මුහුණ දෙන්න බැරුව අර ගලේ රීපු බලල්ලු වගේ මේක වහගන්න හදන මේ දැඟලිල්ල අපිට ඊටාම පැහැදිලි. ඒ වුණාට කමක් නැහැ. දැන් ඉතින් පරාජය වෙලා පොට්ට වෙලා ඉන්න තත්වය තුල මොකක් හරි කරන්න ඕන දත් කූරු විකන්නවත් ඕන. ඒක තමයි තමුන් ආශේලාද කරමින් ඉන්නේ. ඊළඟට ගරු කතානායකතුමනි, මේ ජනවර්මය කියන එකට තියෙන එකාර්ථයයි මැන්ඩේ. මේ ජනවර්මක් නැති ආණ්ඩුවක් තියෙන්න පුළුවන්. මේ ජනවර්ම හමුුණේ 2015. 2015 ජනවර්ම නැවත පරීක්ෂණයට ලක්ුණේ 2018. ඒ පරීක්ෂණයේදී ජනවර්මට මොකද වුණේ? ජනවර්ම හැලුණා. දැන් ඒ හැලිච්ච ජනවර්ම ඉදිරියේ මේ ආණ්ඩුවට පවතින්න තියෙන පදනම කුමක්ද? ඒකයි අපි අහන්නේ. අපට කමක් නැහැ, පවතින්න පුළුවන් නම් පුළුවන් හැටියට ට්‍රයි කරලා බලන්න. නමුත් මතක තියාගන්න, මේ රටේ මේ සා විශාල ජනබලයක් විරුද්ධව ඉඳිද්දී මේ ආණ්ඩුව පවත්වගෙන යන්න උත්සාහ කළොත් මේ රටත් අස්ථාවරයි. මේ ආණ්ඩුවට ඒ අනතුර අපි මේ වෙලාවේ ප්‍රකාශ කරන්න කැමති. ඊළඟට මම කැමති ඊළඟ කරුණට එන්න. මේ පළාත් පාලන ආයතනවල වැඩ කරවා ගන්න නම් අපිට ඡන්දෙ දෙන්නේ කියලා කිව්වා. අපි කවුරුත් දන්නවා ආණ්ඩු බලයේ තියෙන අය පළාත් පාලන ඡන්දක් දිනනවා. ඒ කොහොමද? ආණ්ඩුවත් එක්ක හිටියොත් තමයි අපට අපේ පළාත් පාලනේ වැඩ කරගන්න පුළුවන්. එහෙම හිත හිතා ඡන්දෙ දෙන්න ජනතාව පොළඹව ගන්න කොච්චර කැස කැව්වද? කොච්චර කැස කැව්වද? ආණ්ඩු බලය තිබෙද්දිත් පළාත් පාලන ඡන්දයක මේ විදිහට නිර්භීතව ඡන්ද දුන්නු ජනතාවට අපේ ප්‍රණාමය අපි පළ කළ යුතුව තිබෙනවා. අපේ ප්‍රණාමය. ඊළඟට අර මාත් එක්ක මගේ නෝනා මා එක තරහ වෙලා යනවා. ඊළඟට දික්කසාද නඩුවට ගියාම මම කියනවා අපේ නෝනා මාත් එක්ක හිටියේ නැති කාලෙත් මාත් එක්ක හිටියා වගේ සලකන්න ගිය.
ගරු මන්ත්‍රීතුමා වෙලාව අවසන් වෙගෙන එනවා. හොඳයි.
මෛත්‍රීපාල
හොඳයි.
මෛත්‍රීපාල මට විනාඩියක්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පක්ෂයට දුන්නු ඡන්ද ආණ්ඩුවට විරුද්ධව දුන්නු ඡන්ද ආණ්ඩුවට දුන්නු ඡන්ද හැටියට සලකන්න.
හොඳයි.
නෝනා පිටගිය කාලෙත් මාත් එක්ක හිටපු කාලේ හැටියට සලකපන් කියලා කියන්නේ.
බොවිතෝදේ ගරු මන්දිතුමා, බොවිතෝදේ ගරු අශෝක
අබේසිංහ මහත්මයා, බංගයක් මේක ජාතික විශ්වාස
ගරු අශෝක අබේසිංහ
මහත්මයා.
හොඳයි.